order please. කතානායකවරයාගේ නිවේදන 20 ජනවාරි මාස 21 වෙනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගාරයේදී කතාවක් පවත්වන ලදී. එම කතාව අතරතුරේදී තමා විසින් හඬවට කීපයක් සභාගත කරන බව විසින් ප්‍රකාශ කළ නමුත් ඒ දින එලෙස හඬපට සභාගත කිරීමක් සිදු කර නොතිබිනි. එකී හඬපත සභාගත නොකරන ලද බව ඒ දින හැන්ඩ්ෂැඩ් වාර්තාවේ 430 සහ 437 තීරුව යටතේ ඉතා පැහැදිලිව දක්වා ඇත. කෙසේ වෙතත් ඉන්දින කීපයට පසුව එනම් 20 ජනවාරි මාස 27 වෙනි දින සවස එදින පාර්ලිමේන්තුවේ රැස්වීමද අවසන් වූ පසුව ගරු මන්ත්‍රීමා විසින් දුරකථන සංවාද 19ක් අඩංගු හඬපටයක් හැන්ඩ්ෂැඩ් දෙපාර්තමේන්තුවට බාරන ලදී. ඒ වෙන විට 21 වෙනි දිනට අදාළ හැන්ඩ්ෂැඩ් වාර්තාව මුද්‍රණය කර තිබින මෙම සභාගත කරන ලද හඬපටය මන්ත්‍රීවරුන්ට ඇසීමෙන් නිකුත් කිරීමෙන් මන්ත්‍රීවරුන් විසින් බලවත් ඉල්ලීම් කීපයක් කරන ලදී. 7/2/20 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මා විසින් පක්ෂ නායකයන් දැනුවත් කරන ලද අතර එහිදී එනම තීරණ එකඟතාවය මත අදාළ හඬපටිය අන්තර්ගත ඇතැම් කරුණු සංස්කාරය කිරීමෙන් පසුව එය මන්ත්‍රීවරුන්ට මුදාහරින් සුදුසුයි අදහස් කරන ලදී. ඒ අනුව මෙම හඬපටිය අඩංගු පටගත කිරීම පිළිබඳ වාර්තා කිරීම සඳහා මා විසින් මන්ත්‍රීවරුන් සියලු දෙනකින් යුත් කමිටුවක් පත් කරන ලදී. පාර්ලිමේන්තුවේ සභාගත කරන ලේඛන සම්බන්ධයෙන් මෙම සභාව විසින් පාක්ෂිකව ලබන පිළිගත් සම්ප්‍රදායෙන් හා කාර්ය පරිපාටියක් ඇත. කිසියම් ලේඛනයක් එලෙස සභාගත කරනු ලබන්නේ මූලාසනයේ අවසරය හා අනුමැතිය ලබා දෙන්නේ නම් පමණි. එසේම එම සභාගත කරනු ලබන ලේඛනය මන්ත්‍රීවරයෙකු විසින් කරනු ලබන කතාවට ඇතුළත් තිබිය යුතුය. එම සභාගත කරන ලේඛන කතාව අවසන් වූ වහාම සභා මේසේ මත තැබිය යුතුය. එසේ සභාගත කරනු ලබන ලේඛනය නැවත සංස්කරණය කිරීම පාර්ලිමේන්තුවේ පිළිගත් ක්‍රියා පරිපාටිය නොවේ. කෙසේ වෙතත් ගරු මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණු බලවත් ඉල්ලීම නිසා සහ පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ අනුමැතිය පරිදි මෙම සංවාද 19ක් අඩංගු හඬපටේ සංස්කරණය කිරීමේ අනුව මුදා හරිම සූසු බව මා තීකන අතර මේ තීරණය මතු දිනක සභාවත කරනු ලබන ලේකඩ පින්වන් පූර්වදාශයක් නොවිය යුතු බව නැවතත් කියනවා. ඒ නැවත මේ පූර්වාදාශයක් නොවිය යුතු බවට තරයේ අවධානය කරනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් හා පාර්ලිමේන්තු වරප්‍රසාදා බලතල මගින් ගරු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති භාෂණයේ නිදහස ඔවුන් විසින් වගකීමෙන් යුක්තව මෙම ගරු සභාවේ කීර්තිය හා ගෞරවයේ සුරක්ෂිත ආකාරයෙන් භාවිත කරනු ඇතැයි මා විශ්වාස කරමි. අනාගතයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් ලේඛන සභාගත කිරීමේදී මම විසින් ඉන්ද්‍රන් කරජි පරිදි තම වගේම නිසි පරිදි ඉටු කර නොකරෙන් නම් එබඳු අවස්ථාවකදී එසේ සභාගත කරනු ලබන ලේඛන ප්‍රතිස්ථාපකුන් ලබන සිදුවන බවද දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකයා විසින් ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම ගෞරව විමල් වේදේ සමිතුමා.
අර කතානායකතුමනි, ඔබතුමා හඬපට පිළිබඳව කරන ලද ප්‍රකාශයේ කියුණා යම් සංස්කරණයකට ලක් කළා කියලා. ඒ සංස්කරණයකට ලක් කළේ මොන වගේ කොටස්ද? ඒ කියන්නේ දේශපාලන වාසියවාසි බලලද නැත්නම්?
නෑ, කිසිම විදිහකට. ඒක එතෙන්දි මම කලින් කිව්ව පරිදි ගරු ඇමතිතුමා මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂ නියෝජනය වන පරිදි, සභානායකතුමා නියෝජනය පරිදි, විපක්ෂ නායක නියෝජනය පරිදි, ඒවට රාජ්‍ය අනෙක් පක්ෂ නියෝජනය පරිදි නියෝජ මන්ත්‍රීවරුන් 4 දෙනෙක් දේශපාලන බේජාන්න මෙතන ඉසේ තිබුණේ විශේෂයෙන් මේ හිතවිච්ච භාෂාව සම්බන්ධය වෙන කවුරු සම්බන්ධ?
ඒ මන්ත්‍රීවරු 4 දෙනාගේ කණ්ඩායමද
ඒකයි උපදුන්නේ
සංස්කරණය කළේ?
ඔව්, 225කටම දෙන්න බෑනේ. ඒකයි
මම කියන්නේ 225කටම දෙන්න කියලා. ඔව්, ඔබතුමා කියන්නේ ඒ මන්ත්‍රීවරු 4 දෙනාගේ කණ්ඩායම තමයි සංස්කරණය කළේ කියලා.
නෑ, ඒගොල්ල බැලුවා. ඊට පස්සේ බලලා අවසානයේදී අපි මේ හැන්සාට් කතෘතුමිය කණ්ඩායමක් තමයි අවසානයේදී බැලුවේ.
දැනගන්න පුළුවන්ද කතානායකතුමනි මොන වගේ හේවද ඉවත් වෙන්නේ කියලා?
ඒක මට දැන්නම් මෙතනදී කියන්නේ මම හොයලා කියන්නම්. තෙන්දී කොම මම මේ ගිය සතියේදී අපි
ඇයි දැනගන්න ඕනේ නැද්ද? ඇයි දැනගන්න ඕනේ නැද්ද?
මෙතන
කම වහිනවා.
ඔව්, නීති ප්‍රශ්නයක්. ඔව්,
ගරු කතානායකතුමනි.
ඔව්, ගරු රායිපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම රීති ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා.
ඔව්.
පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහජන නියෝජිතයන් විදියට තමන්ගේ කාර්යභාරය කාර්යක්ෂමව කරගෙන යාම සඳහා යම් වරප්‍රසාද ලබා දීලා තිබෙනවා. කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දීලා තිබෙනවා. දැන් ඔබතුමා ඔය සඳහන් කරපු හඬපටවල තියෙන්නේ මන්ත්‍රීවරයෙක් සහ යම් යම් පුජ්‍යලයන් විසින් කතා කරපු අල්ලාප සල්ලාප කුණුහර්ප සහ උපදූප. එතකොට ඔබතුමා ඒ සඳහන් කරපු ආකාරයට ඒ හඬපටේ තියෙන කරුණුවලට කොහොමද පාර්ලිමේන්තු වලතල සහ වරප්‍රසාද පනත යටතේ යම් වරප්‍රසාදයක් ලැබෙන්නේ? අනිත් එක යම් මන්ත්‍රීවරයෙක් සමාජයේ නොයෙකුත් දෙනා එක්ක කතා කරපු නොයෙකුත් හරුප ඇතුළත් අසභ්‍ය කතා ඇතුළත් ඕ එහෙම නැති හඬපටවල් මේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කිසි ප්‍රතිපාදනයක් අපේ ස්ථාවර නියෝගවල නැහැ. මේක ලේඛනයක් විදිහට සලකන්න බෑ. එහෙම හඬපට ලබා දීමේ කිසි ප්‍රයෝජනයක් සමාජයට ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ සමාජයේ මනස දූෂණය වීම පමණයි. ඒක නිසා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් අසා සිටින්නේ කුමන ප්‍රතිපාදනයක් යටතේද මේ හඬපට මේ පාර්ලිමේන්තුව තුළ බෙදා හරින්නේ? ඒ බෙදා හැරීම තුළින් මේ පාර්ලිමේන්තුව සමාජයට කරන්න ඉටු කරන්න බලාපොරොත්තු වෙන යහපත කුමක්ද කියලා.
ගරු මන්ත්‍රීතුමා, මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. ඒ නිසා මම මෙතෙන්දී නැවතත් මම කිව්වේ මේක පූර්වදාශයක් කරගන්නයි. නමුත් සභාවේ ගරු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් එයා ගැන සඳහන් කරලා තියෙන නිසා එයාගේ නම් පිළිසුදුර කැරගීම සඳහා එයා සීමට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව තමයි පාර්ලිමේන්තුවේ පූර්ණ පක්ෂ නියෝජනය කරන සියලු ජනාගේම අනුමැතිය ඇතුව ඒක පරීක්ෂා කරලා බලලා එතන තියෙන ඕපදූපවලට වැඩේ කුණුහරප.
ඇයි මේ කුණුහරුපවලට මෙච්චර ප්‍රමුඛතාවයක් ලබා දීලා මන්ත්‍රීවරුන්ට ඒවා ලබා දෙන්න කටයුතු කරන්නේ? පක්ෂ නායකයෝ එකඟ වුණත් අරු කතානායකතුමාට තියෙනවා, මම ගෞරවයෙන් මතක් කරන්නේ බොහොම ගෞරවන්විතව, වගකීමක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීම දරන්න. ඒක නිසා පක්ෂ නායකයෝ එකඟ වුණත් ගරු කතානායකතුමනි, මේක අනාගතයේ පූර්වාදර්ශයක් වීම වළක්වන්න බැහැ. මොකද අද දින මේකට අවසර දීපු නිසා ඒ තුලින් වෙන්නේ අනාගතයේදීත් මේ පාර්ලිමේන්තුවේ නොහැදිච්ච අශීලාචාර යම් යම් මන්ත්‍රීවරු ඇතුළට ආවට පස්සේ ඒගොල්ලන්ගේ අසභ්‍ය ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවල තුල බෙදා හරිමින් මේ සමාජ මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට මහ විනාශයක් තමයි වෙන්නේ.
හොඳයි, ඔබතුමාගේ අදහස් වලට මම ගරු කරන, විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයේ මම සාමාන්‍යයෙන් කාගේත් අදහස් විමසලා පක්ෂ නායකයන්ගේ අදහස් විමසනයින් පසුගිය අවුරුදු 4 තුර ක්‍රියා කළේ. ඉතින් ඒ නිසා මෙතෙන්දිත් යම්කිසි අකමැත්තක් තියෙන බහුතරයේ මේකට විරුද්ධ නම් මට ඒක රිලීස් නොකර ඉන්න පුළුවන්.
කතානායකතුමනි, ගරු කතානායකතුමා, මම ඔබතුමාට මේ පිළිබඳව දොස් පවසන්නේ නැහැ. නායකතුමාලා පක්ෂ නායකතුමාලා එකඟ වෙච්ච නිසා. නමුත් ගරු කතානායකතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරවන්නේ කවදා හරි දිනයක මේක පූර්වාදර්ශයක් විදිහට ක්‍රියාත්මක වුණොත් ඔබතුමා ඉතිහාසයේ ඔබතුමාගේ නම එකතු වෙනවා කළු පැල්ලමක් එක්ක. ඒක නිසා මම ගෞරවයෙන් අයද සිටිනවා. මේ පාර්ලිමේන්තුවේ එක එක අයගේ එකඟතාවය මත නෙමෙයි, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත සහ ස්ථාවර නියෝග අනුව පමණක් කටයුතු කරමින් මේ ව්‍යසනයකට දොර හරින ඉඩ හරින මේ තීන්දුව ගෞරවයෙන් වෙනස් කරන්න කියලා.
ඒක මම නැවතරම් මට සාකච්ඡා කරන්න පුළුවන් පක්ෂ නායකයන්ගේ අමතන. නමුත් මම මගේම තනිතරට මම කන් බලාපොරොත්තු වෙන්නේ ගරු විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉස්මතු කරපු කාරණාව පිළිබඳව නිවැරදි කිරීමක් කරන්නට ඕන. පක්ෂ නායකවරුන් කිසිම දවසක එකඟ වුණේ නැහැ මේ හඬපට සභාගත කරන්න. ඒක පක්ෂ නායකවරුන්ගේ එකඟතාවයක් මත සිදුණු දෙයක් නෙවෙයි. නමුත් සභාගත වුණු, හැන්සාඩ්ගත වුණු ඒ හඬපටවල අඩංගු කරුණු කාරණා පිළිබඳව සහ එහි අන්තර්ගතය තුලින් මේ උත්තරීතර සභාවටත් ඒ දේශපාලන නායකින්ට හැම පාර්ශ්වයක්ම නියෝජනය වෙන, අන්න එකත් හොඳට මතක තියාගන්න, හැම පාර්ශ්වයක්ම නියෝජනය වෙන දේශපාලන නායකින්ට මේ උත්තරීතර සභාවටත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයට සිදුවේ හැකි හානිය පිළිබඳව තමයි මේ සංස්කරණය කිරීමක් ගැන කතා කරේ. කිසිම ආකාරයක කිසිම දවසක කිසිම පක්ෂ නායකෙක් එකඟ වුණේ නැහැ මේව සභාගත කරන්න. ඒක මේ සභාව තුලදී සිදුණු දෙයක්. සභාව තුලදී මේවා සභාගත කරයින් පසුව එයින් සිදුවෙන අගතිය මගහරවා ගන්නටයි පක්ෂ නායකවරුන් එකඟ වුණේ. මේක මන්ත්‍රීවරු කීප දෙනෙකුට බලන්නේ කියලා, ඒ වගේම හැන්සාඩ් කාර්යාලයේ හැන්සාඩ් කර්තෘතුමියගේ ප්‍රධානත්වයෙන් මේක ගැන හොයලා බලලා සභාගත වුණු දේ පිළිබඳව එලි දක්වන්න සුදුසු දේ මොකද්ද කියන එක තීන්දුව කරේ එතන. එහෙම නැතුව මේ පක්ෂනායකයෝ එකඟ වුණේ නැ මේ හඬපට සභාගත කරන්න. ඒ හඬපට සභාගත කිරීම මේ සභාව තුලින් සිදු වුණු දෙයක්.
ඔව් ගරු විපක්ෂනායකතුමා මම මතක් කරනවා එදා ඔබතුමාගේ නියෝජ්‍යත්මයක බැලුවා. මම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඔබතුමාගේ නියෝජ්‍යත්මයක බලලා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍යත්මයක බලලා ඊට පස්සේ තමයි අපි තීන්දුව කළේ මේක පහදලා දෙන්න.
ඔබතුමාගේ ප්‍රකාශය තුළ මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා කිසිම වෙලාවක කිසිම පක්ෂයක කිසිම නායකවරයෙක් කිව්වේ නැහැ මේ හඬපට සභාගත කරන්නයි කියලා. මේ හඬපට හැන්සර්ගත කරන්නයි කියලා. ඒක මේ සභාව ඇතුළේ සිදු වුණු දෙයක්. දැන් ඒක හැන්සර්ගත වුණයින් පස්සේ සභාගත වුණයින් පස්සේ මේවායි නුසුදුසු කරුණු කාරණා ගණනාවක් හැම පාර්ශ්වයකටම බලපාන. ඒවා විග්‍රහ කරන්න යන්න හොඳ නෑ මේ වෙලාවේ. ඒ නිසා ඒ තීන්දුව ගත්තේ හැන්සර්ඩ් එකේ කර්තෘතුමිය හරහා මේ ක්‍රියාදාමය ඒ පක්ෂනායක රැස්වීමට පැමිණෙන ඒ කණ්ඩායමක් විවිධ පාර්ශ්වයන් නියෝජනය වෙන ආකාරයට මේ ගැන හොයලා බලලා තමයි මේ තීන්දුව ගත්තේ. එහෙම නැතුව පක්ෂනායකරුන් කවදාද
පක්ෂනායකය නියෝජනය කරනව නැවතත් මම ඒක හරිගස්සන්න ඕනේ. ඔබතුමා නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ගේ දවුන්නා. ඊයනෝ දැනුද හැම එකටම විපක්ෂනායකතුමා හැම එකටම හැම වෙලාවෙම මට මේ පක්ෂනායකව ගන්න බැහැ. ඔබතුමා නියෝජනය කරන්න, සභානායකතුමා නියෝජනය කරන්න, ජනතා මිත්‍ර ප්‍රියපල නියෝජනය කරන්න, TNA කියන එක හින්දා මෙතෙන්දී සභාව මේක දිගට යන්න ඕනේ නැහැ.
ඔබතුමාට
අපි මේක එහෙමනම් මෙතෙන්දී නවත්තලා දාමු මං.
සභානායකතුමා
නවත්තන්න පුළුවන්.
මනේ
ඔව්
ගරු කතානායකතුමනි මේ කාරණේ මතුවලා තියෙන්නේ ඔබතුමා මේක සභාගත කිරීමෙන් අපි ඔබතුමා ඉල්ලා සිටිය ආණ්ඩු පක්ෂෙන් එක්කෙනෙක් නම් කරන්න මේකට සවන් දෙන්න. මේක පරීක්ෂණයෙන් ලක් කරන්න විපක්ෂයට කිව්වා. විපක්ෂෙන් එක්කෙනෙක් නම් කරා. ඒ අනුව පරීක්ෂණය කරලා අපේ අදහස් කිව්වා මිසක් ඔබතුමාට සභාගත කරන්න කියලා අපි කොයි වෙලාවත් කිව්වේ
නැහැ.
ඉතින් සභාව එකඟ නැති දෙයකට ඔබතුමා සභාගත කරන්න යන්න නැතුව මේ සභාගත කිරීම ඉවත්
කරගත්තොත්
ගරු කතානායකතුමනි මගේ ප්‍රකාශයෙන් ඔබතුමාටවත් වෙන කිසිම කෙනෙකුට අගතියක් කරා
නෙවෙයි.
මම උත්තර දුන්නේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ සභාවේ කරපු ප්‍රකාශයට. පක්ෂ නායකවරු කිසිම දවසක මේ හඬපට සභාගත කරන්නටවත් හැන්සර්ඩ් ගත කරන්නටවත් කිව්වේ නැහැ. ඒක සිදු වුණයින් පස්සේ තමයි මේ ගරු කතානායකතුමත් අපි හැමෝම එකඟ වෙලා පුංචි කණ්ඩායමක් ඒ පක්ෂ නායක එතනින් පත් කරගෙන ඒ හඬපට ටික අහල බලලා ඒවා එලි දක්වන්නට සුදුසු නුසුදුසු භාවයේ තීන්දුව කරේ.
හොඳයි බොමිතිය ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා පොඩේ.
ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග පිළිබඳ අපහැදිලිතාවයක් තිබුණත් ඔබතුමාට තමයි අවසාන තීරණය දෙන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මේ කටයුත්ත
නෑ සභාව එකඟ නැත්තම් මට අපි මෙතන නවත්තමු.
නෑ සභාව එහෙම එකඟතාවයක් නැහැ නේ.
ගරු රාජපක්ෂ මහත්මයා ජම්මන් තීරණය කළා මේක
නේද විනාඩිය ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම ගෞරවයෙන් සදහන් කරන්නේ මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමාට ඒ පිළිබඳව අපිව දැනුවත් කිරීම පිළිබඳව. දැන් මේ සභාවට පාලනය කිරීමට අදාළ ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත කියන දෙක අනුවම මේ කිසි ප්‍රතිපාදනයක් මෙවැනි පෞද්ගලික දේවල් සභාගත කිරීමට නොමැති නිසාත් දැන් සභාවේ අදහස් දක්වපු ආකාරයට පෙනියන පරිදි මේ පෞද්ගලික දේවල් සභාගත කරලා මේ සභාවේ කීර්ති නාමයට උත්තරීතර භාවයට අගෞරව නොකර කරුණා කරලා ඒ ක්‍රියාදාමය මෙතනින් නතර කරන ලෙස මම ඔබතුමාගේ ඉල්ලා
සිටිනවා. හරි දැන් එතන ඉවරයි. අපි මෙතනින් නවත්තමු දැන්. ඔව් කියන්න ගරු මන්තුමා.
ගරු කතානායකතුමනි ඔබතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා මෙම ඉදිරිපත් කළ තියෙන අඬපටවල සභාවට ඉදිරිපත් කරන්න තරම් හොඳ මට්ටමේ කතා නැති නිසා පක්ෂනායක රැසීමේදී නියෝජ්‍යෝ එක්ක එකතු වෙලා තීන්දුවක් ගත්තා කියලා සංස්කරණය කරලා යම් කිසි කොටසක් දෙන්න සභාවට. ඉතින් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය මෙම අඬපටියල තිබ්බේ වැඩිහිටියන්ට පමණයි කියන එක දෙක ඔබතුමා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 නියෝජනය කරන ප්‍රධානියා විදියට අපි සැලකන්නේ ගරු කතානායකතුමා. ඔබතුමා මේ මන්ත්‍රීවරයාට විරුද්ධව මේකේ අසභ්‍ය නම් තිබ්බේ මේකේ කුණු අරප නම් තිබ්බේ ගන්නා ක්‍රියාමාර්ගය මොකද? ඒ වගේම මම විපක්ෂ නායකතුමාගෙන් අහනවා ඔබතුමා නියෝජනය කරන ඔබතුමාගේ පක්ෂයේ ගරු රංජන් රාමනායක මහත්තයා තාවකාලිකව පක්ෂ දානමක් ඒවාගේලා පුවත්පත්වල දැක්ක හැබැයි එයින් එයා අපි කිසිම දෙයක් දැකලා නැහැ ඔබතුමාලා තීන්දුවක් ගත්ත නිසා ඔබතුමාලාගේ ස්ථාවරත්
ගරු අන්න
ස්ථාවරේ මොකද්ද කියනවා
ඔබතුමා අනුර කුමාර සානාගේ මැතිතුමා
ගරු කතානායකතුමනි
අපි මෙතනින් පස්සේ අපි යන් ඊළඟ වැඩ වලට ගරු අනුර කුමාර මැතිතුමා
අදාළ රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් තමන්ගේ කතාවක් අතරතුර මේ හඬපට සභාගත කරනවා කියලා ප්‍රකාශ කරා. එතකොට මේ සභාවේ කොතනක දිවත් මුලසුනේ හිටපු කතානායකවරයා ඔබතුමාගේ පුටුවේ හිටපු ප්‍රධානියා හෝ වෙන මන්ත්‍රීවරයෙක් හෝ මෙම හඬපට සභාගත කරන්න එපා කියලා විරෝධතාවයක් මේ සභාව ඇතුළේ මත වුණේ නැහැ. එතුමා එතුමාගේ කතාව ඒ කතාව හොඳද නරකද අඩංගුව මොනවද නැද්ද කියන වෙන විවාදයක්. හැබැයි එතුමාගේ කතාවට අනුරූපී වන පරිදි එතුමා හඬපට වගේ සභාගත කරා. ඊළඟ විවාදේ පැන නැංගේ මේ සභාගත කිරීම පිළිබඳව නෙවෙයි. විවාදේ පැන නැංගේ මේ සභාගත කරන ලද හඬපට මේ පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදී මන්ත්‍රීවරු විසින් ඉල්ලා හිටියා. ඒතර තිබුණ දේ තමයි සභාගත කරන ලද හඬපත නිකුත් කරන්න එපා කියලා හැන්සාඩ් එකට යම් නියෝගයක් ලබා දීලා තිබුණා. ඒතර අප විසින් සාකච්ඡා කරනු ලැබුවේ සභාගත කරන ලද හඬපට නිකුත් කරනවද නැද්ද? සභාගත කරනවද නැද්ද කියන එක සභාගත කරලා ඉවරයි කතාව වෙලා වෙන්නේ. නිකුත් කරනවද නැද්ද? එහෙදී තමයි යම් නියෝජිත කණ්ඩායමක විමර්ශනය කරලා නිකුත් කරන්නේ නම් එහි සමහර දේවල් සංශෝධනය කළ යුතු කියලා යෝජනාව ඉදිරිපත් වුණා. එතකොට දැන් සභාගත කරපු දේ හරිනම් ගරුණියක් කතා නැගද මම කියන්නේ සභාගත කරපු ඔක්කොම අපිට බලන්න දෙන්න ඕනේ. හැබැයි ඔබතුමා ඒකට එකඟ නැතුව යම් ප්‍රමාණයක් සංස්කරණය කරනවා නම් ඒ සංස්කරණය කරලා හරි සභාගත කරලා තියෙන දේ මේ මන්ත්‍රීවරුන්ට බලන්න අයිතියක් තියෙන්න ඕන. දැන් සභාගත කරනකට විරෝධයක් නැතුව ඒක අහන්න ඕ ඒකට සවන් දෙන්න ඕ ඒක ඒක මාධ්‍ය වලට නිකුත් කරන්න ඕ බාධා පැමිණීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ කියන එක තමයි අපි අදහස. එනිසායි සියලු හඬපට මන්ත්‍රීවරුන්ට අදාළ තීන්දුව පරිදි ලබා දෙන්න කියන එක තමයි මා යෝජනා කරන්නේ.
සභාවේ මත දෙකක් තියෙනවා. ගරු මන්ත්‍රීමා ගරු රත්නායක
අද කතානායකතුමනි සභාවේ ගරුත්වය ආරක්ෂා වෙන්නේ මේ දැනට ජනමාධ්‍ය වලින් මාස ගාණක් තිස්සේ ප්‍රචාර කරලා පට්ට ගහපු මේවා නැවත මෙතන නතර කරගීමෙන් නෙවෙයි. සභාවේ ගරුත්වය ආරක්ෂා වෙන්නේ හරියාකාරව සංවරව කටයුතු කිරීම. දෙක තමයි දැන් මෙතන ආණ්ඩු පක්ෂයකට හෝ විපක්ෂයට හෝ කතානායකතුමාට බලය පවරනවා නම් අපි හැන්සාඩ්ගත කරන හැම දෙයක් ගැනම නැවත නැවත සභාවේ අවසරය මත ඒවා කරන්න මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තියෙන ප්‍රධාන වරප්‍රසාදයක් උල්ලංඝනය වීමක්. මොකද මෙතන අසභ්‍ය වචන පාර්ලිමේන්තු නුසුසු වචන අයින් කිරීමේ බලය ඔබතුමාට තිබෙනවා. ඒක ඔබතුමා මේවයි කරත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ඉන්න මන්ත්‍රීවරු ඇත්තට ඒවා බොරු ඒවා ඕනතරම් මේක හැන්සාඩ් කරනවා. ඒක මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙතනට ආවට පස්සේ තියෙනවා යම්කිසි පිළිගැනීමක්. ඒක වරප්‍රසාදයක්. ඉතින් ඒක ඇත්තද බොරුද කියලා සමාජය ඉස්සරහා තේරෙයි. ඒ නිසා අපි ඔබතුමාගෙන් කරුණාකර ඉල්ලා හිටින්නේ රංජන රාමනායක මන්ත්‍රීතුමා දැන් සම්පූර්ණයෙන්ම ඩීමනයිස් වෙලා එයා තමයි මේ ඔක්කොම වැරදි කරේ කියලා මට දැන් පත්තලා තියෙන. ඒක වෙනම කතාවක්. නමුත් එතුමා මේක සභාගත කළා. ඒක අපේ රටේ දේශපාලනයේ පැතිකඩක්, සමාජ පැතිකඩක් එනවා ඒකේ. වැරදි වුණත් කොච්චර කැත වුණත් ඒක හංගන්න ඔබතුමාට මං හිතන්නේ ඒක නොකලුතු දෙයක්. අනාගතේ නරක පූදාසයක් වෙනකොට අනිත් පැත්තට ආණ්ඩු පක්ෂය කිව්වොත් අපිට ඕන ඕන දේවල් හන්සට් කරන්න බෑ කියලා. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා අසිනවා දැනට මේක සමාජගත වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් මේ සාකච්ඡා ඉවරලා තියෙන්නේ. දැන් රටේ මේ හඬපට ගැන ලොකු සාකච්ඡාවක් නැහැ. ඒ නිසා කරුණාකරලා මන්ත්‍රීතුමාගේ අයිතියත් ආරක්ෂා කරන විදිහට ඔබතුමා මේකෙදි කටයුතු කළ යුතුයි.
හොඳයි මම නැවත සාකච්ඡා කරන්න පක්ෂ රායක සමග විපක්ෂ නායකතුමා
රු කතානායකතුමනි නිමලංසා ගරු ඇමතිතුමා මගේ නම සඳහන් කරා. මම කාගේවත් නංගම් කියන්නටවත් තොරතුරු කියන්නටත් යන්නේ නැහැ. මම එතුමාට කියන්න කැමතියි එතුමා දැනගන්න ඕන උනානේ මොනවද මේවා අන්තර්ගතය කියලා. සමහර අවස්ථාවල සමහර පුද්ගලින් එක් එක් රටවල් පිළිබඳව මත කරපු ඉතාමත්ම අපහාසාත්මක උපහාසාත්මක මත තියෙනවා. ඒවා එළියට ආවොත් මේ වෙලාවේ ඒක රටටත් හොඳ නැහැ, පාර්ලිමේන්තුවටත් හොඳ නැහැ, බේදෙන් තොරව මන්ත්‍රී මණ්ඩලයටත් හොඳ නැහැ. ඉතින් මම ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න ඒවා එළියට දාන එක හරිද? ඔබතුමාම කියන්නකෝ. ඒ රටවල් වලට අපහාස කරන එක විවිධ ඉහළ තලයේ පුද්ගලින් රටවල් වලට
දැන් අපි මේක විපක්ෂ නායකතුමා
ඒක එළියට දාන එක හරිද? හොඳද?
හරි.
ගරු සංස්කරණය කරේ.
ගරු අජිපේර මහත්මයා දැන් මේ විවාදයට යන්න ඕනේ. දැන් විපක්ෂ ගරු අජිපේර මහත්මයා
ගරු කතානායකතුමනි මෙම කාරණය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ ඉතාම හොඳින් සලකා බැලුවා. ඒ සලකා බැලීමෙන් පස්සේ ඔබතුමා මේ පාර්ලිමේන්තු විසින් ප්‍රකාශයට පත් කිරීමේදී අනුගමනය කරන සම්ප්‍රදාය පිළිබඳව ඉතාම හොඳින් දන්න
හැන්සාඩ් කතෘතුමාට වගකීම පැවරුවා මෙහි ඇති පාර්ලිමේන්තුවට නොගැලපෙන්නා වූ සියලු දේ ඉවත් කරන්න. ඒ අනුව මේ මතු කරපු ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා මතු කරපු ඒ ප්‍රශ්නය දැන් මතුවන්නේ නැහැ. අනෙක් අතට ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව මේ රට තිබෙන උත්තරීතර වාද මණ්ඩපේ. ඒ පාර්ලිමේන්තුව තුල තිබෙන භාෂණයේ නිදහස අප සීමා නොකළ යුතුයි. ඒ භාෂණයේ නිදහස ආරක්ෂා කිරීම අද විපක්ෂයෙන් අපිටත් ආණ්ඩු පක්ෂයටත් ඒ වගේම මේ රටේ පුරවැසියන්ට සිල් දනටම වැදගත් වෙනවා. ඒ නිසා ඒ භාෂණයේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා අප කටයුතු කළ යුතුමයි. ඒ වෙනුවෙන් කිසිම ආකාරයක ඒ ගරු මන්ත්‍රීවරයෙකුට ඇති නිදහස අපි සීමා නොකළ යුතුයි ගරු කතානායකතුමනි. ඒ නිසා ඔබතුමා ගත්ත තීරණය නිවැරදි, ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය හරි. ඒ වගේම ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකරයා ශ්‍රීමදී සියලු පක්ෂවල එකඟතාවය පළ වුණා. ඒ නිසා මෙතනින් එහාට මම හිතන්නේ තියෙන ජනතාවට තීරණය කරන්න මේ අන්තර්ගතය පිළිබඳ.
දැන් ගරු නලින් බණ්ඩාර මැතිතුමා අපි මේක ඉවර කළා.
ඔබවිසුති මම හිතන්නේ මෙතන ස්ථාවර නියෝග පිළිබඳව කටයුතු කිරීම ඔබතුමා ඉතා වැදගත්ව සලකනවා. විශේෂයෙන්ම දැන් මේ හඬපට මේ දැන් රංජන රාමණක මන්තුමත් මෙතෙන්ට ආවා. මේ හඬපට ප්‍රශ්නේ හින්දා තවදුරටත් එතුමා රිමාන්ඩ් බාරේ ඉන්නේ. ඉතින් එක පැත්තකින් අපි දන්නවා මේ හඬපට ඉස්සලාම එළියට ආවේ නොඑක් මාධ්‍ය තුලින්, සමාජ මාධ්‍ය තුලින් එළියට ආවා. හැබැයි මේ මාධ්‍ය තුලින් එළියට ආපු හැම එකක්ම මේ විපක්ෂයට යම්කිසි ආකාරයෙන් බලපාන හඬපට තමයි එළියට ආවේ. දැන් මම දන්න විදිහට රංජන රාමණක මන්තුමා මේ ඉදිරිපත් කළා තියෙන හඬපට එතුමා මට එතුමා බන්ධනාගාරයට බලන්න ගිය වෙලාවෙම කිව්වා රාජ්‍ය නායකයෝ ඇමතිවරු සමහර ඇමතිවරුන්ගේ බින්දාවත් එක කතා කරපු හඬපට. ඉතින් මේ නිසා අපි දන්නේ නැහැ මේක මේ නතර වුණෙත් මෙතුමා මේවා සභාගත කරපු හින්දාද කියන කාරණේ. ඉතින් අපි සභාවක් විදියට මේවා දැනගන්න කැමතියි. ඒ වගේම ස්ථාවර නියෝගානුව යම්කිසි ඩොකියුමන්ට් එකක් සභාගත කරපුවාම ඒකේ හොඳ නරක නෙමෙයි බලන්න ඕනේ. අපි ඒක බලලා අපි ඒක විචක්ෂණය කළ විචාසිය බලන්න ඒක ඇත්ත නැත්ද. ඒ නිසා මම හිතන්නේ මේක සභාගත කරපු එක අපි දැනගැනීමේ අපිට අයිතියක්
තියෙනවා.
අද මේ න්‍යායපත්‍රයේ තියෙන්නේ දැන් මහ බැංකු මංකොල්ල කෑම් ගැන කතා කරන්න. මේක ගැන වෙච්ච පාඩුව කවුද හොරකම් කරේ දෙපැත්තම කට්ටිය හොයා ගන්න ඕන. දැන් මේක ජනතාව බලන් ඉන්න ඒක දැන් මේක මේ මාතෘකාව ඇදගෙන යාම හරහා ඒක කතා කරන්න
බැරි වෙනවා.
ගරු කතානායකතුමනි, මට උසාවියේත් කතා කරන්න දෙන්නේ, පාර්ලිමේන්තුවේත් කතා කරන්න දෙන්නේ අවස්ථාවක් දුන්නට ස්තුතියි. ගරු කතානායකතුමනි, මම බොහොම පැහැදිලිව එදා කතාවේදී කිව්වා මාළඟ හඬපට ගණනාවක් තියෙනවා. ඒ හඬපට මම සභාගත කරනවා කියලා. මම මේ හඬපට සියලුම ඒවා වලින් තෝරාගත් කීපයක් සභාගත කළා. ඒ හඬපටවල ගරු ආණ්ඩු පක්ෂය අභියෝග කළ හිටපු ජනාධිපතිවරු, දැන් ඉන්න අගමැතිවරු, කැබිනට් ඇමතිවරු, කැබිනට් ඇමතිවරුන්ගේ බිරින්දෑන්, ඒ සියලු දෙනාගේ හඬපට තියෙනවා. ඉතින් මේ මාව අත්අඩංගුවට ගත්ත ගරු කතානායකතුමනි හරියටම 14 වෙනිදා. 14 වෙනිදා අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ වෙලෙම ගෙදරට ඇවිල්ලා ලංකාවේ කුඩුගේන නාලිකාවන හිරු නාලිකාව ඒක ලයිව් ටෙලිකාස්ට් කළා. මට ලොකු අසාධාරණයක් වුණා. අද මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරේ. මම හොරෙක්වත් වංචාකාරයෙක්වත් කුඩුකාරයෙක්වත් නෙමෙයි. මම අද ඉන්නේ උදයංග වීරතුංග සහ එයා ලංකාවේ කපිල චන්ද්‍රසේකර ඉන්න මැදිරි දෙක මැද අද මම ඉන්නේ. ඉතින් මම කියන්නේ ගරු කතානායකතුමනි, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට තමයි මගේ දුක කියන්න තියෙන්නේ. මම මෙතන කිසිම හොරකමක් වංචාවක් කරලා නැහැ. මං කියලා තියෙන්නේ හොරුන්ව ඇතුළට දාන්න කියලා. මම අදත් ඒක කියනවා, හෙටත් කරනවා. මොකද ඒක අපේ ඡන්දපොරොන්දුවක්. 2015 ජනවාරි 8 වෙනිදා රෑ 12ට එයාපෝට් වල හොරවල් වුණා කියලා කිව්ව හින්දා ඒක නොකරපු හින්දා තමයි මම ජජ්ලට කතා කළේ. විනිසුරුවරු මට කතා කරලා තිනවා, මම විනිසුරුවරුට කතා කරලා තිනවා. මම කියලා තිනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ෆෞසි ඇමතිතුමාව පවා පැයකට හරි ඉරේ දාන්න කියලා මම කියලා තිනවා. මම අදත් ඒක කියනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව. ඉතින් මම අහන්නේ මේක අහගින්න ජනතාවට මම කියන්නේ මම කළේ හැමදාම හොරවල්ලන ව්‍යාපෘතියේ එක්තරා කොටසක් විතරයි. මම මගේ කාර්ය මණ්ඩලේ මට ගෙනත් දුන්නම ඇපල් ෆෝන්, ඒ ඇපල් ෆෝන් එකේ රෙකෝඩින් කරද්දී ඇහුණ කීක් කීක් ගානවා. එහිඳ මම මේක වෙනස් කරලා Samsung ෆෝන් එකක් ගත්තා. මෙතන ඉන්න ගරු මගේ මිත්‍රෙක් කවුද? මාව ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගත්තේ ලෙබනල් වල මැද පෙරදිග කාන්තාවන් ගැන කතා කරන්න ගිහිල්ලා. මම එතුමාට කතා කරලා තමයි එළියට ආවේ. එකට ගිහිල්ලා රෙකෝඩින් ෆෝන් එකක් දාලා ඒව රෙකෝඩ් කරගෙන ඉන්න කියලා
ඉතින් මම ඒ රෙකෝඩින් එකක් තියෙනවා. මෙතන ඉන්න අනිත් අය හොරු හොරු කියලා කෑ ගැහුවට ඒ අයට සාක්ෂි නැහැ ගරු කතානායකතුමනි. නමුත් මට සාක්ෂි ඩියුරේෂන් එක, ඉන්කමින් කෝල් එක, ඒ ආපු නම්බරය, ඩීටේල් කොපි සහ සංවාදයේ රෙකෝඩින් එක මාළක තියෙනවා. ඕන කෙනෙක් අභියෝග කරන්න ඒ අයගේ සංවාද රෙකෝඩින් ඩීටේල් කොපි ඩියුරේෂන් සේරම තියෙනවා. ඒ වගේම මෙතන ඉන්න අයගේ බිරින්ද
හොඳයි ගරු මන්ත්‍රීතුම හරි ඉදිරි වැඩ කරපිටයි භාගයක් ගරු හොඳයි ඔව් ගරු රංජනාමනායක මහත්මයා ඉවර කරන්න
මට අවසර දෙන්න මම
රිමාන්ඩ් ඉවර කරන්න ඉවර කරන්න හරි
ඔබතුමාට එදා කිව්වා ඔබතුමා කිව්වා ලිඛිතව දෙන්න
කියලා ඔව් හරි දැන් කියන්න ඕනේ
මට අවසර දෙන්න
කතානායක
තුමනි අද ලංකාවේ වෙන රටවල මාධ්‍ය ලයිසන් එක දෙන්නේ ගෞරවනීය පුද්ගලයන්ට. නමුත් අද ලයිසන් දීලා තියෙන්නේ කාටද? කුඩු වලට චෝදනා ලැබු දුමින්ද සිල්වා කියන ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් වූ කුඩු ගෙන්නපු අද හිරේ ඉන්න රෙනෝද සිල්වාගේ කුඩු නාලිකාව තමයි අද හැමෝම අහන්නේ. ඔබතුමත් අහන්නේ හිරු එක, මාත් රිමාන්ඩ් එකේ බලන්නේ හිරු එක, දරුතර මා සංගරත්නෙත් බලන්නේ හිරු එක.
මම අහන්නේ ඔබතුමා දන්නේ
මම කියන්නේ වෙන රටවල වැදගත් රටවල
හොඳයි අපි ප්‍රධාන වැඩ කරමු දැන්
අපි කතානායකතුමනි
ඔව්
අපේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කටහඬ හටේකේ මාළක තියෙනවා. මම ඉරාජ් කතා කරපුවම නාමල් රාජපක්ෂ මහත්තයා තමයි ෆෝන් එක කිස්සුවේ. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. මම ඒක සභාගත කරන්න. එතකොට මම
දැන් මේ සභාව
ගරු හතාරාගේතුමනි. මට මේ ටයිටල් එක දුන්නේ කවුද? නාමල් රාජපක්ෂ මහත්තයා. එතුමා තමයි කිව්වේ මම හොරු අල්ලන ඇමති කියලා. මට හොරු අල්ලන ඇමති කියලා නම ඉස්සලම දුන්නේ ගරු මගේ මිත්‍ර නාමල් රාජපක්ෂ මහත්තයා. එහිඳ තමයි මම හොරු අල්ලන්න වැඩේට බැස්සේ. හොරු අල්ලන්න යද්දි හොරුන්ට කේන්ති යනවා. නමුත් මම රංජන් රාමනායක වන්න ජනතාවට මම කියනවා මම දූෂණයක් වංචාවක් කරලා තාම ඉන්නේ මාධ්‍යවල මන්ත්‍රි නිවාසේ හිඟන්නේක් වගේ තාම ඉන්නේ. පර්ච් එකක් මේ ලංකාවේ කොහෙවත් නැහැ, ලෝකෙවත් නැහැ. මම සල්ලි දුරු කරුවේ නැහැ. පර්මිට් එක විකුණපු සල්ලිත් මම පදනමකට දාලා
හොඳයි ගරු
මන්ත්‍රී දැන් ලක්ෂ 70ක්
තියෙනවා. අද අපිට ඕඩර් ප්ලීස් මම ගරු මන්ත්‍රීතුමාගේ අද අපිට මේ ගැනම පැය දෙකක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සභාව මට අවසරය දෙනවා නම් අපි ප්‍රධාන කටයුතු යම් කියලා මම යෝජනා කරනවා. මේක අපි සභානායකතුමා එක්කද මේකට? සභානායකතුමා අද ප්‍රධාන කටයුතු යන එක වඩා හොඳයි. නැත්නම් මේක මම පක්ෂ නායකින් කතා කරලා තීරණයක් දෙන්නම්.
දරු කතානායකතුමනි.
යා සංවිධායකතුමා.
ලංසා.
නෑ ඔක්කොම මම දෙනවා ඔක්කොම ඉඳ දෙන්න ඕනේ.
දරු කතානායකතුමනි. මම කිව්වා. දැන් ඔබතුමා මේකට ඉඩ දුන්නා. ඉඩ දීලා අදත් රංජන රාමික මන්ත්‍රීතුමා විනාඩි 10ක් විතර කතා කරලා සමහර මන්ත්‍රුන්ගේ නම් කියලා චෝදනා කෙරුවා.
එහෙනම් මම හත දිනක් නෑ.
ඔබතුමා දැන් කියනවා මේක පෑ ගානක් කරනවා නතර එතනද අසාධාරණයක් වෙන්නේ.
හොඳයි එහෙනම් කියන්න.
නා මන්ත්‍රීතුමාට ඉඩ දෙන්න ඕනේ කතා කරන්න.
මේ අතව තුන් දෙනෙක්
කියනවා.
හොඳයි.
ඒ වගේම මේ හඬපටය ගැන ඔබතුමාට සම්පූර්ණ බලය තියෙනවා මේක ඉවත් කරන්න. ඉවත් කරන්න ඕන නෑ නෑ ඉන්නේ. මම කියනවා.
මත දෙකක් තියෙනවා.
නෑ නෑ. මම කියන්නේ ඉවත් කරන්න කියලා එක නෙමෙයි කියන්නේ. ගරු කතානායකතුමනි අහගන්න කියනකම් ගරු කතානායකතුමනි මම කිව්වේ ඔබතුමාගේ බලය ගැන.
හරියට.
අපිට ඉවත් කරුවත් එකයි දැම්මත් එකයි. හේතුව මේ ඉදිරිපත් කළා කියලා මන්ත්‍රීතුමා
මගේ නම කිව්වේ මම ඉතාමත් පෑදිලිව කිව්වේ ගරු කතානායකතුමත් ගරු විපක්ෂ නායකතුමත් මෙතන පෑදිලි කළා මේ ඉදිරිපත් කළ තියෙන අඬපට තුලින් මේක පාර්ලිමේන්තුවට ඉදිරි සංස්කරණය නොකර දුන්නොත් මේක තුල විශාල කුණු අරප ඒකම මේකේ අසභ්‍ය වචන තියනවා කියලා. එතකොට මම පෑදිලියම ඇව්වේ ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමාගෙන් මම පෑදිලියම ඇව්වේ ගරු විපක්ෂ නායකතුමාගෙන් මේ මන්ත්‍රීතුමා එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරන්නේ.
එතුමා ප්‍රශ්න අහුවනේ ගරු
මාජාර මාර්ගයේ මොනවද ඊළඟට මේ
පාර්ලිමේන්තුව තුල ඇවිල්ලා එකෙක් කරලා ඇඟිල්ල
දික් කරලා අශෝක් මාරසිංහ මහාචාර්යතුමා කියන්නේ හරි ඔබතුමා
ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග අනුව අපි මේ සභාවේ යම් කතාවක් කරොත් ඒ කතාවට අදාළ ඩොකියුමන්ට් සභාගත කළ හැකි. එහෙම ඒක කිසි වෙලාවකත් කාටවත් පරීක්ෂා කරලා ඒ සභාගත කරන ඩොකියුමන්ට් නවත්තන්න කියන අයිතියක් ගන්න බෑ. එහෙමනම් ස්ථාවර නියෝග වෙනස් කරන්න. එහෙම කරන්න බෑ කතානායකතුමනි. ඔබතුමා ස්ථාවර නියෝග අනුව කටයුතු කරලා තිනා අපි අගය කරනවා. මේ අවස්ථාවෙත් කළ යුතු යන්නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා එතුමා කතාවේදී පැහැදිලිව ප්‍රකාශ කරා සභාවේදී අවසර අරගෙන මේ දේවල් සභාගත කරා. ඉතින් සභාගත කරාට පස්සේ ඒක අයින් කරන්න කියන එක ඉතාමත් අසාධාරණයි. මේ අවස්ථාව අපිට වෙන්නේ අර කෙහෙල් කන වැටපැනලද පූල් හොරා කරෙන්ද නේද දන්නේ නැහැ. කට්ටිය කලබල වෙලා තියෙනවා. ඒක ඉතින් අපිට කරන් දෙයක් නැහැ. නමුත් ස්ථාවර නියෝග අනුව කට්ටිය
දැන් බොහොම චුටි ගරු නාම රාජපක්ෂ මැතිතුමා
අදානායකතුමනි කාරණා දෙකක් මෙතුමාගේ චෝදනාව මගේ හඬ පටක් තියනවා කියලා. ඉතින් තියෙනවා නම් එළියට දාන්න මගේ නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබතුමාත් එක්ක මම ෆ්‍රන්ට් රයිට් බෑක් සයිඩ් ගැන කතා කරේ නැහැනේ. ඉතින් ඔබතුමාට ඕන එකක් එළියට දාන්න පුළුවන්. අනිත් එක ගරු කතානායකතුමනේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තුවේ සභාගර්භයේ නොමැති අයට මඩ ගහන එක වැරදි. ඔබතුමා කරුණාකරලා ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න නැත්නම් මේ හැමදාම එක පුරුද්දකට ගිහිල්ලා අවසානයේ මේ පාර්ලිමේන්තුවේ තියෙන මේ මන්ත්‍රීවරුන් කියන්නේ ඔබතුමා ගැන රටේ මිනිස්සු මොනව හිතන් ඉන්නවද කියන එක නෙවෙයි. ඔබතුමා හැසිරෙන විදිහ මේ 225 දියම බලාගෙන ඉන්නවා. ඉතින් ඔබතුමාලා මේ වරප්‍රසාද වලට හැංගිලා කරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ වචනයක්ව කතා කරන්න බැරි අයට. එහෙම නැත්නම් අධිකරණයේ පවතින නඩු තීන්දුවක් ගැන විවේචනය කරන්න පටන් ගත්තම සමස්ත පාර්ලිමේන්තුවම හැල්ලුවට ලක් වෙනවා. ගරු කතානායකතුමනි ඒ පිළිබඳව තීන්දුවක් ගන්න. අනිත් එක මේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ අවශ්‍යතාවය ඉටු කරන්න මේ පාර්ලිමේන්තුවේ පැය දෙකක කාලයක් නාස්ති කරන්න එපා ගරු කතානායකතුමනි.
ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා
කතානායකතුමනි මේ කතා වලින් තේරෙන්නේ ඔබතුමාම නායක පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව කරපු පරිදි අනවශ්‍ය අසභ්‍ය දේවල් මේ කතාවල තිබුණා කියලා. මුළු රටම පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම විනය පිළිබඳ බලන් ඉන්න කාලයක්. ඔබතුමා කතානායකවරයා හැටියටත් අදාළ මන්ත්‍රීවරු නියෝජනය කරන පක්ෂවල පක්ෂ නායකවරුත් මේ ආකාරයෙන් හැසිරීම නැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කුමක්ද කියන එක රටට පැහැදිලි කිරීම ඔබතුමාගේ වගකීමක්. ඒ නිසා පාර්ලිමේන්තු ගෞරව මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න නම් රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න නම් කරුණාකරලා ගත හැකි සහ ගත් ක්‍රියාමාර්ග කුමක්ද කියන එක පෙන්වන්න අපි කිසිම ආකාරයකින් මොකුත් හංගන්න කියන්නේ නැහැ. හැබැයි පියවර ගන්න ඕන විනය ආකාරයට.
හොඳයි. ගරු රොහිත අබේවුන්ට
ගරු කතානායකතුමනි රංජන් රාමනායක මන්ත්‍රීතුමා විසින් අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නම ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා හඬපටයක් ගැන කිව්වා. බොහොම පැහැදිලිව අපි කියනවා මෙතන මෙතුමාට එහෙම අග්‍රාමාත්‍යතුමාගේ තීරණ නම් කරුණාකරලා අපි දන්නවා මෙතුමා දන්නෙත් නැතුවනේ මෙතුමාගේ හඬපට ටික මුළු රටටම ගියේ. මෙතුමාවත් දන්නේ නැහැ මෙතුමාගේ හඬපට ටික මුළු රටම දැක්කා. එතකොට මෙතුමාගේ හඬපට මුළු රටම දැක්ක කතානායකතුමනි. ඒ නිසා මේ අභියෝගය කරුණාකරලා දැන් අගමැතිතුමා ගැන කිව්වා. නාමල් මන්ත්‍රීතුමා ගැන කිව්වා. ගරු කතානායකතුමනි එහෙම තියෙනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න. එකක් අහන්න කර. ඒ නිසා මේ ගරු කතානායකතුමනි මෙතුමා මේ මුළු පාර්ලිමේන්තුවේ 225 විතරක් නෙවෙයි අපහාස කරේ. පාර්ලිමේන්තු මන්ත්‍රීකමේ නමටත් අපහාස කරලා තියෙන්නේ. මෙතුමාට තව පාර්ලිමේන්තු වෙන්න පුළුවන් හරියටම තව දින දෙකයි අදත් එක්ක ඇරෙනකොට. ආයි ජීවිතේකට මෙතුමාට පාර්ලිමේන්තු වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒ තරමට මේ මෙතුමා මේ
පාර්ලිමේන්තු
ගරුත්වය හානික
ගරු හරින් පාන් ගරු ඊට පස්සේ ගරු විවාද
ගරු
ඊට පස්සේ හරි
ගරු ගරු කතානායකතුමනි දැන් මෙතන පුංචි අසාධාරණයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මෙතුමාගේ හඬපට ටික එළියට ගියේ මෙතුමාගේ දැනුවත්කින් තොරව. එතකොට දැන් මෙතුමාට කොයිද තියෙන්නේ අවස්ථාව? දැන් මෙතුමා කරපු දේ හරිද නැද්ද කියන එක අපි ඔක්කොම ගැන විශ්ව ප්‍රශ්න තියෙනවා. නමුත් මෙතන මෙතුමාට සාධාරණයක් වෙන්න ඕනේ. මෙතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා. ඒතර එතුමා එන්නේ ඔබතුමාගේ ඉදිරියට. ඇවිල්ලා කියනවා මගේ හඬපට වලින් තෝරාගත් හඬපට ටිකක් මීඩියාගේ කියලා. ඒක කවුද කරේ? මොන බේ චේතනං කරේ? ඒතර මෙතුමාට ඕන නම් සභාගත කරන්න. එතුමාට අවශ්‍ය සභාවට සහ ලංකාවට ලෝකෙට දැනගන්න මොකද්ද උනේ කියන එක ඔබතුමාගේ ඉදිරියේ ඉදිරිපත් කරන තුර වෙන කොහි දාන්නද? ඇයි මේකට විරුද්ධ වෙන්නේ? ඉතින් එතකොට කවුරුද දැන් මමත් දාන්දන එක දැල්දන එක ආපු දෙයක්. මේක සමාජ විරෝධී දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සුන්ට සාධාරණ කිටුවේ යුතුමයි.
හොඳයි.
ඒ සාධාරණ කිටු කරලා
දෙන්න. ඔබ තුජේ ගාරු බිමල් රත්නායක මැතිතුමා. බිමල් රත්නායක මැතිතුමා මෙතනින් නවත්තමු නේද ගාරු රංජන රාමනායක මැතිතුමා. අද දැන් ඔබතුමා පැහැදිලි කරන්නේ මේ අද්දයි. ඊට පස්සේ අපි ප්‍රධාන කටයුතු වලට යන්. මේක අවසානයි.
ගාරු කතානායකතුමනි
පළවෙනි කරුණ තමයි අපි නැවත අවධාරණය කරනවා මන්ත්‍රීවරුන්ට හැන්ඩ්සාට් ගත කරන්න තිබෙන අයිතිය පනතෙන් තිබෙන අයිතියක් ඒක මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ සප්‍රෙස් කළා නෑ ඒක කරන්න එපා කියලා. ඒ ඒවා අඩංගුව අන් පාර්ලිමේන්ටරි නම් ඒක ඒ මට්ටමට වෙනස් කරන්න ඉතිහාට දෙයක් කරන්න එපා. නැත්නම් ආණ්ඩු පක්ෂෙන් අහලා අපිට ලිපිලේඛන සභාගත කරන්න ඕන කාලයක් ඉස්සරහට එන්න පුළුවන්. ඒක ඒක. දෙක තමයි ගරු සභාපති කතානායකතුමනි මේ ගරු මන්ත්‍රීවරු ගොඩක් අය මතු කරනවා පාර්ලිමේන්තු ආත්ම ගරු පාර්ලිමේන්තුවේ ගරුත්වය ගැන. විනය පිළිබඳ. එතකොට ඒක හරි වැදගත්. එතකොට එතෙන්දී රංජන රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධව බරපතල විවේචන රටට තියෙනවා. නමුත් ඒ වගේම අපි දන්නවා අපි ඔබතුමාට මමත් ඒ කමිටුවේ සමාජිකයේ මම මේ මම දැන් 10 වෙනි වතාවට විතර මතක් කරන්නේ මේ පාර්ලිමේන්තුවේ විනය ඉතා බරපතල ලෙස උල්ලංඝනය කරමින් මිරිස් කුඩු ගහගෙන මහ විශාල විනාශයක් මේ පාර්ලිමේන්තුවේ කළා. රංජන රාමනායක මහතා කරන ලද හානිය හා සමාන වූ ඊට වැඩි මට්ටමේ. නමුත් ඒ සම්බන්ධව කිසිදු පරීක්ෂණයක් අපි දවස් ගණන් අපි විවිධ පක්ෂවල මන්ත්‍රීවරු හිඳලා ඔබතුමාට වාර්තාවක් දීලා තිබෙනවා. ඔබතුමා මේ පාර්ලිමේන්තු කාලේ අවසන් කළේ යන්න කලින්වත් ඔබතුමාය සම්බන්ධ මොකක්ද දෙන නියෝගය? ඒ නිසා මේ විනය කියන එක ගරු කතානායකතුමනි හංගල රකින්න පුළුවන් දෙයක් නෙමෙයි මේක එළිය රකින්න ඕන දෙයක්. ඒක නිසාම ඔබතුමාට ඒකත් අවධාරණය කරනවා රංජන රාමනායක මහතාගේ භාවිතාව සම්බන්ධ මොන විවේචන තිබුණත් මන්ත්‍රීවරුන්ට ලිපිලේඛන සභාගත කිරීමේ අයිතිය ඔබතුමා රකින්න කියලා.
හොඳයි බොහොම ස්තුතියි ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාව සහ 1900 no explanation දෙන්න අමාරුයි ආන්නේ. අද ප්‍රධාන වැඩ කරුවේ කියන්නේ මොකද්ද point of order? Point of order මොකද?
විනාඩි හදන්න උඩට. කඩු කතානායකතුමනි ලොකු අසාධාරණයක්
මෙතන. නෑ ඒක I had to go to the main item. I'll give you another opportunity. Sorry. We had to go for the main item today. කතානායකවරයා විසින් ලිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාව සහ 1990 අංක 21 දන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 30 වෙනි වගන්තිය ප්‍රකාරව 2009 වර්ෂයේ පණිවිඩ කාර්තුව සඳහා 1/1/2009 සිට 31/3/2009 සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධක වාර්තාව 2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/6 සහ 153 වූ ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා එනම් 1/7/2019 සිට 30/9/2019 දක්වා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව 3 ලිපිලේඛනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/6 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ පළවෙනි කාර්තුව සඳහා එනම් 1/1/2018 සිට 31/3/2018 සහ දෙවැනි කාර්තුව එනම් 1/4/2018 සිට 30/6/2018 දක්වා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාද ජනරාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/6 සහ 55/5 ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කරනමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම කළ අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා බුද්ධ සාධන සංස්කෘතික ආයිම කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි 2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමග කියවිය යුතු 51 වෙනි වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2019 ඔක්තෝබර් 31 වෙනි දින අංක 21/47 ඇලීරක් 72 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරණ කරන ලද නියෝග 2018 අංක 35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමග කියවිය යුතු 51 වන වගන්ති යටතේ මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2019 දෙසැම්බර් 14 දින අංක 21/53 ඇලීරක් 29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝගය සුරාබදු ආඥා පනතේ වරහන් තුල 52 අධිකාරිය 4/13 සහ 17 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 දෙසැම්බර් 27 දින ඇති අංක 21/47 ඇලීරක් 77 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නිවේදනය අංක 5 ඇලීරක් 20/19 දරන සුරාබදු නිවේදනය සුරාබදු ආඥා පනතේ 57 අධිකාරිය 22 වගන්ති යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 20/19 දෙසැම්බර් 3 දින ඇති අංක 21:57 ඇලේ ඉරාක් 11 ධර්ණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නිවේදනය අංක 7 ඇලේ ඉරාක් 20/19 ධර්ණ සුරාබදු නිවේදනය සුරාබදු ආඥා පනතේ වරාන්තර 52 අධිකාරියේ 12/14 සහ 22 වැනි වගන්තිය සමග කියව යුතු 32 වගන්තියේ යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 20/19 දෙසැම්බර් 3 දින ඇති අංක 21:53 ඇල ඉරාක් 12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නිවේදනය අංක 8 ඇල ඉරාක් 20/19 දරන සුරාබදු නිවේදනය සහ සුරාබදු ආඥා පනතේ 52 අධිකාරිය 22 වගන්තිය යටතේ සුරාබදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 20/19 දෙසැම්බර් 3 වෙනි දිනදී අංක 21:52 ඇල ඉරාක් 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නිවේදනය අංක 9 ඇල ඉරාක් 20/19 දරන සුරාබදු නිවේදනය මම ඉදිරිපත් කරමි. එම නියෝග සහ නිවේදන රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහවැලි කොෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් 2019/6/21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභාවාරයේ 3 වෙනි වාර්තාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්යසාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මම සුජීගාරු තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ආයතනයේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 දෙසැම්බර් 30 වෙනිදී 21:56 ඇල ඉරාක් 10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්තිය යටතේ SLT Campus Private Limited ආයතනය නාගානන්ද ඉන්ටර්නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් බුද්දිස් ස්ටඩීස් ලිමිටඩ් ආයතනය සිනෙක් කැම්පස් ප්‍රයිවේට් ලිමිටඩ් ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතන වශයෙන් පිළිගනිමින් උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2020 ජනවාරි 6 වෙනි දිනදී 21:57 ඇල ඉරාක් 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමයන් මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මොන්ටජී ගාරු කාර්මික අපරේණ සහ ආයෝජන ප්‍රවෝජන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
භවිෂ්‍යයේ කාරක සභා වාර්තා පිළිගැන්වීම ශ්‍රී ලංකා පරිසර වෘත්තවේදීන්ගේ ආයතනය සංස්කෘතික ක්‍රමයේ නැමැති පනත් කෙනුම්පත පිළිබඳව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව සහ එහි කාර්යසටහන් එම කාරක සභාවේ සභාපති ගරු ජේ. මානන්ද කුමාරසිරි මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා පරිසර වෘත්තවේදීන්ගේ ආයතනය සංස්කෘතික ක්‍රමයේ පනත් කෙනුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
සරකා බැරිම කවදාද ගරු මැතිතුමනි? දෙවැනි වාර්තාව 8 වෙනි පාර්ලිමේන්තුවේ 7 වෙනි සභාවාරිය සඳහා රජයේ ගිණුම් පිළිමද කාරක සභාවේ පළවෙනි සහ දෙවැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගෞරව ලසන්ත අලිගන්න මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි,
රාජ්‍ය ආයතන පළාත් සභා පළාත් පාලන ආයතන 844ක මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පිළිබඳව පරිගණක තොරතුරු කළමනාකරණ පද්ධතිය මගින් ඇගීම 2018 මුදල් වර්ෂයේ සම්බන්ධයෙන් 8 පාර්ලිමේන්තුවේ සිවවන සභාවාරය සඳහා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ පළවෙනි මාර්තාව සහ 8 පාර්ලිමේන්තුවේ සිවවන සභාවාරය සඳහා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ දෙවැනි මාර්තාව මම ඉදිරිපත් කරමි. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ මූල්‍ය වගකීම පිළිබඳව ඒ කාර්යභාරය රාජ්‍ය ගිණුම්කාරක සභාවත් පොදු ව්‍යාපාර කාරක සභාවත් විසින් තමයි ඉටු කරනු ලබන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ, දැන් අද දිනේ ගත්තත් විනාඩි 40කට ආසන්න කාලයක් හඬපටේ පිළිබඳව අපි කතා කළා. දැන් මේ අද මේ ඉදිරිපත් කරන ලබන වාර්තා දවසකින් දෙකකින් අපි හදන ඒවා නෙමේ, ආයතන පාර්ලිමේන්තුවට ගෙනල්ලා විමර්ශනය කරලා ඒ වාර්තාව ඉදිරිපත් කරන. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ කාරක සභා වාර්තා ඉදිරිපත් කිරීමේදී අපට විනාඩි 2-3ක කාලයක් තමයි විශේෂයෙන්ම හමු වෙන්නේ. ඒ වගේම මේ ඉදිරිපත් කරන ලබන වාර්තා පිළිබඳව විවාදයක් පාර්ලිමේන්තුවේදී මම හිතන්නේ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. එම නිසා විශේෂයෙන්ම ඔබතුමාගේ පක්ෂනායක ඒ සියලුම දෙනාගේ අවධානය යොමු කරනවා මේ ඉදිරිපත් කරන ලබන වාර්තා පිළිබඳව විශේෂයෙන්ම ඉතාමත් වැදගත් අනාවරණයන් විමර්ශනයන් මේ වාර්තාවල ඇතුළත් වෙලා තිබෙන්නේ. රටේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශාල පිටුවහලක් වෙන කරුණු නිර්දේශයන් මේවට ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන්නයි කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනවා. ඒ අතරතුර තොරතුරු පද්ධතිය සම්බන්ධ කරගෙන අපේ ගිණුම් කාරක සභාවේ 2015 මේ කටයුත්ත ආරම්භ කරනකොට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි අපේ රටේ දශක අවුරුදු ගණනාවකට පෙර වර්ෂවල ගිණුම් වාර්තා තමයි ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත් වෙලා තිබුණේ. ඒ අනුව අපි 2015 මේ පාර්ලිමේන්තුවට අපේ ගිණුම් කාරක සභාව විදිහට අපි කිව්වා පෙර වර්ෂයේ ගිණුම් පිළිබඳව ඊළඟ වර්ෂයේදී වාර්තා ඉදිරිපත් කරනවා කියලා. ඒ අනුව අපි ඉතාම සතුටින් සඳහන් කරන්න ඕනේ 2018 වර්ෂයට අදාළ රාජ්‍ය ආයතන 844ක අදාළ ගිණුම් පිළිබඳව විමර්ශනය නොකරන ලද එහෙත් තොරතුරු පද්ධතිය හරහා ගත්ත ඒ වාර්තා තමයි අද අපි ඉදිරිපත් කරන්න කටයුතු කළේ. එතෙම නිසා විශේෂයෙන්ම ගිණුම් කාරක සභාවේ මම ඇතුළු සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන සියලුම මන්ත්‍රීතුමාලාගේ කැපවීම මත අද අපට පුළුවන්කමක් ලැබිලා තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ ඒ වගකීම ගිණුම් කාරක සභාව විදිහට විශේෂයෙන්ම හරියට ඉටු කරන්න. ඒ වගේම අපි ලබන 28 2018 වර්ෂයට අදාළ ඒ රාජ්‍ය ආයතන 100කට ආසන්න ප්‍රමාණයක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ ඇගීමේ වැඩසටහනත් පාර්ලිමේන්තුව තුළදී අපි සිදු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව දෙවන වාර්තාවට අපේ රටේ ප්‍රථම වතාවට විගණකාධිපතිවරයා විසින් එක් ආයතනයක අදාළ කරුණු පමණක් නෙමෙයි යම් ශේෂ්ත්‍ර පිළිබඳව කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදාය හඳුන්වා දුන්නා. ඒ අනුව ශේෂ්ත්‍ර 9ක කාර්ය සාධන වාර්තා පිළිබඳවත් අපි මේ ඉදිරිපත් කරපු වාර්තාවේ නිර්දේශයන් නැති වුණත් වර්තමාන තත්ත්වයන් පිළිබඳව කරුණු ඇතුළත් වෙලා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය ශේෂ්ත්‍රය පිළිබඳව, කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳව, සිරකරුවන්ට ආරක්ෂාව සහ රැකවරණය සලසමින් ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව, එබැගම විලත්ති කුලම් රක්ෂිත වනාන්තරයේ අවභාවිතය පිළිබඳව, උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව, සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ සිදු කරනු ලබන වෛද්‍ය සැපයීම් ක්‍රියාවලිය පිළිබඳව, ආබාධිත පුද්ගලයන් අධ්‍යාපනික හා වෘත්තීය වශයෙන් සවිබල ගැනීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවල මැදිහත් වීම, මේ ශේෂ්ත්‍රවල කාර්යසාධන සම්බන්ධයෙන් ඒ ඉදිරිපත් කරපු නිර්දේශයන් පිළිබඳවත් විමර්ශන වාර්තා මේ දෙවෙනි වාර්තාව තුළ ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම ඉතාමත් වැදගත් නිර්දේශයන් කීපයක්ම මේ වාර්තා තුළ ඇතුළත් වෙලා තිබෙනවා. ඉතාමත් කඩිනමින් මේ පිළිබඳව මම හිතන්නේ දැන් නම් කාල වේලාවක් නැති වෙයි. නමුත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනවා. විශේෂම ගිණුම් කාරක සභාවේ ඒ ලේකම් කාර්යාලයත් පාර්ලිමේන්තුවත් මේ වාර්තා සකස් කිරීමේදී ඒ ලබා දෙන සහයෝගයක් දායකත්වයක් කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ.
මොනේ බොම විශ්වවිද්‍යාල සභානායකතුමා
වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
අටවැනි පාර්ලිමේන්තයේ සිව්වැනි සභාවරිය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ පළවෙනි වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු සුනිල් හඳුනෙච්ච මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරිය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ පළවෙනි වාර්තාව මම සභාවට ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, මේ වාර්තාවේ රාජ්‍ය ව්‍යාපාර ආයතන 10ක කරුණු අඩංගු කරලා තියෙනවා. විශේෂයෙන්ම මහජන බැංකුව, ලංකා විදුලි බල මණ්ඩලය, මහා බැංකුව, රාජ්‍ය උකස් ආයතන බැංකුව, සමාජ ආරක්ෂණ අරමුදල ආදී වශයෙන් වැදගත් ආයතන. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මම මීට කලිනුත් අවස්ථා ගණනාවක මේ සභාවේදී මතු කළා, ගිණුම් කාරක සභාවේ මේ පොදු ව්‍යාපාර කාරක සභාවටත් ඔබතුමා මැදිහත් වීමෙන් මේ පාර්ලිමේන්තුවේ හැම දිනාගේම එකඟතාවෙන් ජනමාධ්‍යවලට සජීවීව මේ කාරක සභාවල කටයුතු විවෘත කිරීම පාර්ලිමේන්තුව ඇගෙයීමට ලක් වෙන, පොදු ජනතාවගේ ඇගෙයීමට ලක් වෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ වාර්තාවලින් අපි එළිදරව් කරන කරුණු සහ ඒවට වගකිය යුතු පුජ්‍යලයින් නීති අහමුවට කැඳවීම අදටත් ප්‍රමාද වෙලා තියෙනවා. ඒක නිසා අර දකින ජනතාවම දැන් ඔබතුමාවත් මේ පාර්ලිමේන්තුවේ අපේ ක්‍රියාකාරීත්වයත් යලි ප්‍රශ්න කරනවා. මේ හොයාගත්තට මේවට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා. ඉතින් විශේෂයෙන් ඔබතුමාගෙන් මම ඉල්ලා හිටිනවා, මේ පාර්ලිමේන්තු කාලය අවසන් වනට කලින්වත් මේ නීතිමය නිලධාරීන්, නීතිපත්තුමාගේ නිලධාරීන්, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නීති කටයුතු කරන නිලධාරීන් ඍජුව නිරීක්ෂණ මට්ටමින් හෝ මේ කාරක සභාවන් වල කටයුතු නිරීක්ෂණය කරන්න කඳවන්න. මොකද අපට කාරක සභාවට, ගිණුම් කාරක සභාවට හරි පොදු ව්‍යාපාර කාරක සභාවට හරි නීතිමය බලතල නැහැ තමයි. හැබැයි ඇහිඳුට සාක්ෂි බවට මේ කරුණු ඇති කරගන්න, පත් කරගන්න නීති නිලධාරීන්ම මේ කාරක සභාවවල නිරීක්ෂණයට ඉන්නවනම් ඒක මං හිතන්නේ අධිකරණයට ඔවුන්ව ඍජුව කැඳවන්න විශාල පිටුවහලක් වෙනවා. දැන් අද මේ වාර්තාවේ අපි ඉදිරිපත් කරන නිලධාරීන් එළිය ඉඳගෙන පෙන්ෂන් ගිහිල්ලා, රට ගිහිල්ලා, ආයතන මගහැරලා ගිහිල්ලා හිනා වෙනවා අපිට. ඒක තමයි ඇත්ත. මේ වගකිවතු අය කියනවා දැන් ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේ මේ ඉදිරිපත් කළා අපි අල්ලගත්තද කියලා. මොකද මේ අය ආයතන මාරු කරලා යනවා. ආණ්ඩු මාරු වෙනකොට ආණ්ඩු මාරු කරනවා මේගොල්ලෝ. පෙන්ෂන් යනවා, රට යනවා. එතකොට මේ මහජන මුදල් විනාශ කරපු මිනිස්සුන්ව නීතිය ඉදිරියට කැඳවන්න බෑ. දැන් ගරු කතානායකතුමනි, ඍජුව මේ කාරක සභාව දෙකේ නිරීක්ෂණයට නීති නිලධාරීන් කැඳවන්න. මේක ජාත්‍යන්තර වෙන රටවල් වල ආදර්ශයන් ඕන තරම් තියෙනවා. ඒක මම මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. මම ඒක ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමාගේ මේ දුර කාලය අවසන් වෙන්න කලින්වත් මේ කටයුත්තට මුල පුරන්න කියලා මම ඉල්ලා හිටනවා.
හොඳයි ගරු මන්ත්‍රී. මේ ගැන මම අවධානය ජනරාජ යොමු කරලා තියෙනවා. නමුත් ඒ කටිය කාලයක් ඉල්ලුවා නිලධාරීන්ගේ අඩුකම නිසා. බලශක්තිය පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාව එම සභාවේ සභාපති ගරු චන්දිම ගමගේ මැතිතුමා කියනවා. ඒක මුද්‍රණය කිරීම ගරු සභානායකතුමා.
ගරු අධනායකතුමනි, වාර්තාව මුද්‍රණය කළ යුතුයි
යෝජනා. හොඳයි මොහොතදී
ගරු කතානායකතුමනි, බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යොමු කරන ලද 2015 වර්ෂය සඳහා සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා විදුලි බල හා පුනර්ජනනීය බලශක්තිය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2016 වර්ෂය සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව සහ 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්ත බලශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධුන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මොහොතදී සෞඛ්‍ය මානව සුබ සාධන සමාජ සර්වගයන් පිළිබඳ කාරක සභාව
ගරු කතානායකතුමනි, සෞඛ්‍ය සහ මානව සුබසාධනය සමාජ සෞභල්‍ය ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ජාත්‍යන්තර සමන්තා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සභාපති ගරු මහින්ද තිසරණගේ මැතිතුමා
ගරු කතානායකතුමනි I present the report on Sectoral Oversight Committee on International Relations on annual reports of the Sri Lanka Convention Bureau for the years 2013 to 2017, annual reports of the Sri Lanka Tourism Development Authority for the year 2016, annual report of Tourism Development Fund for the year 2016, annual report and accounts for the Ministry of Tourism Development and Christian Religious Affairs for the year 2018, annual performance reports of the Ministry of Foreign Affairs for the year 2016 and performance reports for the Ministry of Foreign Employment for the year 2017 which were referred to the said committee. Honorable Speaker, I also wish to take this opportunity to thank the staff and all members of the International Foreign Relations Committee. Thank you.
Thank you. Aarthika Sangradha Pindu Aarthika Adhikshan Kar Sabhavi Vaathava Ema Karga Sabhavi Sabhapati Garu Harshan Rajakarana Maitama Piliganneema. ඒ සම්බන්ධ මේ ගැනද නෑ අර කිව්වාට පස්සේ දෙන්න පොයින්ට් එක වඩා මම අවසානේ දෙන්න තව වෙලා තියෙනවා රී ගෝ අවසානේ මම දෙන්න වෙලාව
කරු කතානායකතුමනි ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික කාර්ක සභාව වෙත යොමු කරන ලද 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපරාධ සංවර්ධන පනත යටතේ නියෝගය 2013 සහ 2018 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා 18 වර්ෂයේ සඳහා ජන ලේකන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2018 වර්ෂයේ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව 2016 සහ 2017 වර්ෂයේ සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තා 2018 වර්ෂයේ සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ක සාධන වාර්තාව 2018 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය හා නුවර නගර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව 2018 වර්ෂය සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව 2018 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙමාපියන්තුවේ කාර්ය සාධන වාර්තාව 2016 වර්ෂය සඳහා සීමා සහිත හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපරාධ සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් එයාලයිනි වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. කාන්තා ස්ත්‍රී පුරුෂ සමාජ භාවි පිරුණා ශික්ෂණ සභාවේ සභාපති ගරු වෛද්‍ය සුත විජයමාන මැතිණිය.
ගරු කතානායකතුමනි කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2015 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂය සඳහා පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව සහ කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද පෞල් නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වූ වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කතානායකතුමනි දීර්ඝ කාලයක් තුළ සමාජයේ විවිධ පාර්ශ්ව අතරින් ඉස්මතු වූ කරුණු අතරින් මෙම වාර්තාව තුළ පහත ශේෂ්‍ය කෙරෙහි අවධානය යොමු කර ඇත. පොදු විවාහ නීතියක් ස්ථාපිත කිරීම හා ළමා විවාහ වැළැක්වීම විවාහ වීමේ අවම වයස 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සඳහා යෝජිත සංශෝධන 1999 අංක 37 දරන නඩත්තු පනත සඳහා යෝජිත සංශෝධන සහ උපැන්න සහතිකයේ සංශෝධන ඇති කිරීම උපැන්න සහතිකයේ 6 වෙනි කොටස තුල ඇති මව්පියන් විවාහකද යන්න ඉවත් කිරීමට පියවර ගැනීම
හොඳයි ස්තුතියි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නයේ කාර බුද්ධික පතිරණ මැතිතුමා මහවැලි කුෂිකර්ම මැතිතුමාගේ ඇසීමට මම අවසානයේ දෙන්න අපිට අනික ප්‍රධාන කටයුතු යන ඉස්සර අවස්ථාවක් නැත්නම් මේක කැඩෙනවා මොකක් කියන්නේ තියෙන්නේ
ගරු කතානායකතුමනි දැන් මේකේ 8 වෙනි පාර්ලිමේන්තුවේ 7 වෙනි සැසිවාරය සඳහා පොදු ආරක්ෂක ආරක සභාවේ පළවෙනි වාර්තා වැඩේ තමයි සුනිල් හඳුනිත්ති අපේ අන්තිතුමා මේ ෆොරෙන්සික් ඔඩිට් එක ඉදිරිපත් කළා
තියෙනවා.
දැන් ගරු කතානායකතුමනි එතකොට මේක පාර්ලිමේන්තුවේ කෝප් කමිටියේ සභාපතිවරයා හැටියට තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි මේක මම අහන්නේ පැහැදිලි කර ගැනීමක්. කෝප් කමිටුව කැඳවලා අපි මේක පිළිබඳව තාම විවාදයක් කළත් නැහැ. මේ පිළිබඳව සාකච්ඡා කළත් නැහැ. මේ පිළිබඳව විකනකාධිපතිවරයාගේ මතය අපි ප්‍රකාශ කළත් නැහැ. ඊළඟට ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 158 වගන්තියේ විකනකාධිපතිවරයාට තමයි සම්පූර්ණ මූල්‍ය බලය තියෙන්නේ. ඒතරේ මේ පිළිබඳව පරීක්ෂා කරලා විකනකාධිපතිවරයාගේ මතයත් විමසලා තමයි අපි පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කරන්න ඕනේ. මම මේ කියන්නේ මේක හඳුන්වන්නේ නැති මන්ත්‍රීතුමාගේ නමින් මේ යෝජනාව ආවනම් මේකේ ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මේක ඉදිරිපත් කරාම කෝප් කමිටුවට කැඳවන්නේ නැතුව කෝප් කමිටුව මේක විභාග කරන්නේ නැතුව විකනකාධිපතිවරයාගේ මතය විමසන්නේ නැතුව කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මේක ඉදිරිපත් කරන එක හරිද කියන එකයි මම ඔබතුමාගෙන් අහන්නේ ගරු කතානායකතුමනි ඊළඟ ප්‍රශ්නය මේ ආයතනය ඉන්දියාවේ බෑන් කරපු ආයතනයක් මේක විශාල වංචාවෙච්ච ආයතනයක් එතකොට පාර්ලිමේන්තුවේ මූල්‍ය පිළිබඳ සියල්ල කරන්නේ කෝප් කමිටුව. එතකොට අපි ඉදිරිපත් කරන වාර්තාවක යම් ගෞරවයක් තියෙනවා. ඉතින් මම අහන්නේ පැහැදිලි කර ගැනීමක් සමාජිකයෙක් හැටියට මේක හඳුන්වන්නේ මන්ත්‍රීතුමාගේ යෝජනාවක් හැටියට ඉදිරිපත් වෙලා විවාදයට ගියට ගැටලුවක් නැහැ. මම අහන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට ඒක ඉදිරිපත් කරන එක හරිද කියන එක විතරයි මම පැහැදිලි කර ගන්න.
විවාදයේදී යන කරුණ පැහැදිලි කරන්න පුළුවන් නේද?
ඔව්.
ගරු
කතානායකතුමනි මේක එතුමාට වැරදීමක් වෙලා තියෙන නිසා මම නිවැරදි කිරීමක් කරන්න මේ කල්තැබීමේ විවාදයේ වෙන එකක් මම අද ඉදිරිපත් කර වාර්තාව කලින් කෝප් කමිටුවේ ඔබතුමාලා අපි සාකච්ඡා කරපු ආයතන 10ක් ගැන විකනකාධිපතිතුමා ඉදිරිපත් කළා කාර්ක සභාව අනුමත කරපු වාර්තාවක් මේක 8 වෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සැසිවාරය කියලා ඉදිරිපත් කරන්නේ අර ගරු ඇමතුමාලා ඉදිරිපත් කරන වගේම කාර්ක සභාවේ කලින් සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න තියෙන භාෂා පරිවර්තන කටයුතු අවසන් කරපු වාර්තාවක් මේක ෆොරෙන්සික් ඔඩිට් එක සම්බන්ධයක් නෙමෙයි දෙවෙනි එක දාන්නේ මම මන්ත්‍රීවරයෙක් හැටියට මම මොකද ඒ ඒ ඒ ඒ කල්තැබීමේ විවාදය මම ඉදිරිපත් කරන්නේ ඒක ඒ වෙලාවේ දුබුදුවර සාකච්ඡා කරන්න පුළුවන් කල්තැබීමේ විවාදය මම ඉදිරිපත් කරන්නේ ඒ වාර්තාව වහාරික විගණන වාර්තාව කෝප් කමිටුවේ සාකච්ඡා නොවි ඍජුව ඔබතුමා විසින් දැන් පාර්ලිමේන්තුවේ සභාගත කළ තියෙන වාර්තාවක් එතකොට මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපේ පක්ෂය වෙනුවෙන් මම ඒකට අදාලා කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. ඒක මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මගේ තියෙන වරප්‍රසාද අයිතියක්. ඒක කෝප් කමිටු වාර්තාවක් නෙමෙයි දැන් තවදුරටත්. ඒක පාර්ලිමේන්තුවට ඔබතුමා විසින් ඉදිරිපත් කරපු මහා බැංකුවේ ව්‍යවහාරික විගණන වාර්තාව. ඒක තවදුරටත් කෝප් කමිටු වාර්තාවක් නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවට ආවනම් කෝප් කමිටු හරහා මමත් හිතර හොඳයි කියලා. නමුත් දැන් ඒක ඍජුව අපි 225 දෙනාම පරිහරණය කරන මමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මලත් ඒ අයිතිය තියෙන වාර්තාවක් මම හිතන්නේ මම ඒක 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 සභාව කල්තබන අවස්ථාවේ ඒකට විරෝධයක් තියෙනවා බුදුම ඉදිරිපත් කරන්න
හොඳයි ආරෝග්‍යම මැතිතුමාගේ අවසාන කරන්න දෙන්න
සර් ගරු සභාපතිතුමා මම මේ පාර ඔබතුමා සභාපති ධූරයට යෝජනා කරන්නත් මුල් වෙච්ච කෙනෙක් මට ඔබතුමත් එක්ක පෞද්ගලික ගැටුමක් නැහැ මෙතන මේ ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබතුමා හඳුන්වන්නේ මන්ත්‍රීතුමා වුණත් ඔබතුමා අපේ කෝප් කමිටුවේ සභාපතිතුමා. මම මේ කියන්නේ මේ යෝජනාව විමල් රත්නායක මන්ත්‍රීතුමා ගෙනාවා නම් මේක ගැටලුවක් නැහැ. මම කියන්නේ ඔබතුමා කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට අද දෙකට අපි කෝප් කමිටුව කැඳවනවා. අපි මේක කතා කරලා විකනකාධිපතිවරයාගෙන් මේක මතයත් අහලා මේ වංචාවකට මූල්‍ය වංචාවකට සම්බන්ධ වෙච්ච ආයතනයක් පිළිබඳ වත්මන් කෝප් කමිටුවේ සභාපතිවරයා මේ යෝජනාව ගෙනාවාම මම අහුවේ ඒක හොඳද කියන මට ඒක ඔබතුමා එකක නැහැ එච්චරයි.
හොඳයි බොහොම ස්තුතියි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පත්‍රයේ මැතිතුමා ගරු අනුර කුමාර මැතිතුමා
ගරු කතානායකතුමනි මේ වාර්තා කීපය කෝප් සභාවට ඉදිරිපත් කරා නමුත් සිද්ධ වුණු දේ තමයි පාර්ලිමේන්තු සැසිවාරයේ කල්තැබීමත් එක්ක කෝප් කමිටුව අහෝසි වුණා නැවත කෝප් කමිටුව පිහිටීම සඳහා යම් කාලයක් ගියා ඒ කාලය තුළ මේ පාර්ලිමේන්තුවේදී ඔබතුමාගේ පාර්ශ්වයත් මේ පැත්තෙනුත් ඔබතුමාගේ පැත්තෙන් වැඩි හඬ නැගුවෙත් නැහැ හැමදිනම කියා හිටියා මේ කෝප් සභාවට ඉදිරිපත් කළාද මේ විගණන වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා. එතකොට තවදුරටත් ඒක කෝප් එක ඇතුලේ තියෙන ලේඛන නෙවෙයි.
වෙනදා වෙන දේ තමයි කෝප් එක ඇතුලේ සාකච්ඡාවකින් පසුව තමයි පාර්ලිමේන්තුවට එන්නේ. හැබැයි මේ ලේඛන කෝප් ක්‍රියාකාරීත්ව අක්‍රිය වීම හේතු කොටගෙන කෙලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු ලේඛන. දැන් අද මේ විවාදය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ලේඛන පිළිබඳව. ඒ අනුව තමයි හඳුන්වන මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනල්ලා තිබෙන්නේ. එහෙනම් කෝප් සභාවට ඉදිරිපත් වුණු ලේඛන පිළිබඳ නෙවෙයි. මොකද ඒක සභාවට ඉදිරිපත් කළ අවසන්.
හොඳයි හොඳයි
හරි
හරි බොහොම ස්තුතියි. හරි හරි බොහොම ස්තුතියි.